නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ ඉමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාචාරියේන සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති සෝ පච්චාවත්තං පිණ්ඩපාත පටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ අභිජ්ජං ලෝකේ පහාය විගතා භිජ්ජේන චේතසා විහෙරති අභිජ්ජාය චිත්තං පරිසෝධේති. අපි එතකොට මේ සාකච්ඡාවේ මේ කෙටි දේශනාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ සන්දක සූත්‍රය. එතකොට ඒ සන්දක සූත්‍රයේ ආරම්භයේදී ඔය ආනන්ද සාමීන් වහන්සේට සන්දක කියන පරිබ්‍රාජකයා මුණ ගැහිලා ඒ සිද්ධ වෙන සාකච්ඡාවක් තමයි මෙතන දැක්වෙන්නේ සූත්‍රයේ. එතකොට අපිට මතකයි, අපි මං හිතන්නේ ඒ ආරම්භයේදී පටන් ගත්තේ මේ සත්‍ය සොයන්න ආපු අයට, එහෙම නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන අයට ඇති වෙන්න පුළුවන් දෘෂ්ටි ගැන සාකච්ඡා කරලා, ඒ යම්තාක් දෘෂ්ටි තියෙනවා නම් අන්න ඒව ගැන යම් සමාලෝචනයක් කළ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් කරපු සමාලෝචනයක්. එතකොට ඒ අපි දන්නවා දෘෂ්ටි කියන ඒවා, මං හිතන්නේ අපි කලිනුත් සාකච්ඡා කරා, කාම ලෝකේ ඉන්න අයට, කාමයේ පරිේශණය කරන අයට දෘෂ්ටි කියන ඒවා ඇති වෙන්නේ නැහැ. කාමයේ පරිේශණය, එහෙම නැත්නම් කාම ලෝකයෙන් එතරක් හොයන අයට, කාම ලෝකයේ මේ තමන් බලාපොරොත්තු වෙන සත්‍ය, බලාපොරොත්තු වෙන දුකෙන් තොර ස්වභාවය නෑ කියලා තේරුම් අරගෙන කාමයෙන් එතර තැනක්, කාමයෙන් මිදීමක් ගැන පරිේශණය කරන අයට, එහෙම නැත්නම් කාමයෙන් තොර යම් සත්‍යයක් තියෙනවාද ඊට එහා කියලා පරිේශණය කරන අයට තමයි මෙන්න මේ දෘෂ්ටි කියන ඒවා ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය මිනිස්සු මේ ලෝකේ බොහෝ දුරට හොයන්නේ මේ කාමයේ, එහෙම නැත්නම් බාහිර මේ අපිට තියෙනවයි කියලා අහුවෙන වස්තු පිළිබඳ පරිේශණය කරන එක. අපි කවදාවත් ඉන්නහාට සත්‍යයක් තියෙනවද කියන එක බොහෝම අඩු පිරිසක් තමයි ඒ ප්‍රදේශයට යොමු වෙන්නේ, ඒ කාමයෙන් එහා පැත්තට යොමු වෙන්නේ. ඒ යොමු වෙලත් ඒක අපි මේ වගේ සම්මා සම්බුදුවරයෙක්ගෙන් අහලා තිබ්බේ නැත්තම්, මේ සත්‍ය හොයාගත්ත කෙනෙක්ගෙන් ඒ අවශ්‍ය කාරණේ අහගත්තේ නැත්තම් මෙන්න මේ වගේ දෘෂ්ටි වලටපත් වෙනවා. ඒක බ්‍රහ්මජාල සූත්‍රය බොහොම ලස්සනට පෙන්වලා දෙනවා. ওই දෙසරක් මිච්ඡාදිට්ටි ඔක්කොම ඇති වෙන්නේ 39ක් සමාධි තියෙන අයට, සමාධි සාක්ෂාත් කරපු අයට, 13ක් ප්‍රඥාවන්තයින්ට, නුවණැත්තන්ට. ඒක නිසා අර කාමයෙන් තොර ප්‍රදේශයක් අල්ලන්න ගියාම ඒකේ හරියට දන්නේ නැතුව ගියෝතින් ඔන්න ඔය වගේ තත්ත්වවලටපත් වෙනවා. මොකද ඊට එහා පැත්තේ තියෙන එක අපිට මේ කාම ලෝකේ අල්ලන්න පුළුවන්, ඒක නැත්නම් කාම ලෝකෙත් හුක්ලාට රූප ලෝකෙත් අපිට ප්‍රත්‍යවේක්ෂණය කරන්න පුළුවන්. අපිට අහුවෙන අරමුණු අපිට අතගාලා බලන්න පුළුවන් මට්ටමක තියෙන කාම ලෝකේ, විශේෂයෙන් අපිට බොහොම පැහැදිලිව දැනගන්න පුළුවන් අපේ ඉන්ද්‍රියන් හරහා මේ අරමුණු තියෙනවද නැද්ද කියලා. කාම ලෝකේ ඉක්මවල ගිය ගමන් මේ කාමය සංසිඳුන ගමන් ඊළඟට එන රූප ලෝකේ සහ අරූප ලෝකේ සත්‍යයක්ද, එහෙම නැත්නම් මනසින් මැවිච්ච දෙයක්ද කියන එක යෝගාවචරයට හිතා ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර සංසිඳිලා කාය සංස්කාරන සංසිඳුනට පස්සේ එන ඔය චිත්ත සංස්කාර මට්ටමට එනකොට යෝගාවචරයට කොහොමටවත් මොන විදියකින්වත් හිතා ගන්න බැරි වෙනවා මේක මනසෙන් මෞපියකද්ද, එහෙම නැත්නම් සත්‍යයක්ද කියන එක, ඇත්තක්ද කියන එක. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා එතනින් එහාට එක්කගෙන යන්න මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ටා, මනෝ මෙයා, මේ සියලු දේවල් මනසෙන් නිර්මාණය කරගත්ත දේවල් අපි ඔය දකින්නේ සලායතනෙලින් නිර්මාණය කරපු මනසේ නිර්මාණයක්. ඒක හැබැයි අපි පටන් ගන්නේ අන්නේ නිර්මාණය කරපු අපිට නිර්මාණය වෙලා සත්‍යයක් කියලා අහුවෙන ආයතන හයෙන් පෙන්නන මේ කාරණේ සත්‍යයක් විදියට ඉස්සරහින් තියාගෙන අතගාල බලන්න පුළුවන්, ඉන්ද්‍රිය හරහා ප්‍රත්‍යවේක්ෂණය කරන්න පුළුවන් තැනක පය ගහගෙන තමයි පටන් ගන්නේ අපි ඒක මේ චින්තාමය විදියට විතරක් අල්ලල බොරුයි කියලා කියන්නේ. දෘෂ්ටිවලටපත් වෙන්නේ මේක චින්තාමය විදියට විතරක් අල්ලලා මේ ඇස්පනා අපිට Tamanට දැනෙද්දි අහුවෙද්දි අතගාල බලන්න පුළුවන්කම තියෙද්දි චින්තාමය විදියට එහෙම නැත්නම් අනුලෝම ඥානවලින් අන්වේ ඥානවලින් විතරක් අල්ලලා කියනවා Taman මේ අත්දකින සත්‍ය බොරුවක් කියලා. එහෙම නැත්නම් අත්දකින දේ බොරුවක් කියලා ඊට එහා පැත්තේ තියෙන දෙයක් ගැන සාකච්ඡා කරනවා. ඒක බොරුවක් කියන්න බෑ, සම්පූර්ණ බොරුවක් කියන්න බෑ. හැබැයි තමන්ට පිහිටලා ඉන්න බැරි පිහිටලා ඉන්න පුළුවන් තැනක් ගැන නෙවෙයි මේ සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් තමන්ට එතෙන්ට එළඹ වාසය කරන්න බෑ. එහෙම නැත්නම් තමන්ට මේ අතගාලා හුවෙන ලෝකේ, කාම ලෝකේ, රූප ලෝකේ, එතනින් එහා පැත්තක් ගැන සාකච්ඡා කරාට එතන එළඹ වාසය කරන්න බැරුව නිකන් අනුලෝම ඥානවලින් එහෙම නැත්නම් චින්තාමය ඥානවලින් විතරක් අරගෙන සාකච්ඡා කර පමණින් අපිට ලෝකේ ඇත්ත ප්‍රශ්න ටික එනකොට ඒවට මුහුණ දෙන්න හැකියාවක් නැති වෙනවා. ඒක නිසා ඒවා දෘෂ්ටි මට්ටමින් විතරක්, එහෙම නැත්නම් දෘෂ්ටි විදියට විතරක් දැකලා එළඹ වාසය කරන්නේ නැති සත්‍යයක් ගැන සාකච්ඡා කරන්න ගියාම කොහෙන් කෙලවර වෙනවද කියන්න බෑ. ඒක නිසා ওই ලොකු සාන්නාංශෙත් නිතරම වෝනින්, එහෙම නැත්නම් අවධානමක් පෙන්නනවා මේ සාසනේ මේක අල්ලනව නම් 33000 විදියට දැනගෙන අල්ලන්න, ග්ලව්ස් දාන්න නැතුව අල්ලන්න එපා, භයානකයි. මොකද කොහෙන් කෙලවර වේද කියන්න බෑ. අල්ලනව නම් දෝතින් අල්ලන්න, මේක නිකන් බාගෙට අරහෙම් මෙහෙම්, ඒ කියන්නේ සීලයක පිහිටන් නැතුව, සතිය බඩන් නැතුව, සතිමත් වෙන්න උත්සාහවත් වෙන්න නැතුව නිකන් තර්කයට විතරක් ගන්න යන්න එපා. හරිම භයානක, කොහෙන් නවතිනවද කියලා කියන්න බෑ. අවුණු ගොඩ දාන්නත් බෑ. බුදුම අමාරුයි. මොකක් හරි අනිත් පැත්තකට ගියෝතින් මේකේ ගොඩ දාන්න. මොකද ඌ අපි හුරු වෙලා තින්නේ දන්න දැක්ම අපි දකින දේ ඇත්තක් කියලා, අනිත් ඒවා බොරුමේ කියලා අල්ල බදා ගන්න. ඉතින් එහෙම මනසක් තාම තියෙද්දි අපි අර අරමුණක් හරහා ගිහිල්ලා, ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා යම් විදියකේ අරමුණේ එක එක පැතිකඩවල් දැකලා ඕනම දෙයක මේ එක පැත්තක් විතරක් නෙමෙයි තවත් පැත්තක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් හරහා ඇවිල්ලා යම් මනසේ විවෘතභාවයක් ඇති කරගන්න මට්ටමට එන්නේ නැතුව, එහෙම නැත්නම් යම් ඕන දෙයක් දිහා ටිකක් විවෘත විදිහට බලන්නේ, එහෙම නැත්නම් අපි හුරු වෙලා තියෙනම ආස්වාදයේ දකිනකොට ආස්වාදයේ පැත්ත විතරයි ආදීනෙම පේන්නෙම නැහැ. හොඳ අරමුණක් දිහා දැක්කොත් ඒක ගිහිල්ලා අල්ල බදා ගන්නවා, ඒකේ අනිත් පැත්ත පේන්නෙම නැහැ. ඔය කිසිම අරමුණක එක පැත්තක් විතරක් එන්නේ නැහැ, කාසිය එන්නේ, කාසිය දෙපැත්තම තියෙනවා. එතකොට ඒකේ ආස්වාදයේ පැත්ත තියෙනවා නම් අනිවාර්යෙන් ඒකේ ආදීනවයේ පැත්තක් තියෙනවා. අපි යම් තාක් දුරට අරමුණකට කැමති වෙනවද, ඒක විපරිණාමයකටපත් වෙනකොට, ඒක අපින් වෙන් වෙලා යනකොට අපිට ඒ අල්ලගත් ප්‍රමාණයට, අපි කැමති වුණු ප්‍රමාණයට හා සමානව පොඩ්ඩක්වත් අඩු නැතුව දුකගෙන දෙනවා. එතකොට ඒ වගේමයි අපි යමකට ආදීනවයේ විතරක් ආදීනව පැත්ත අල්ලන්න ගියාම සම්පූර්ණ පැත්ත විතරයි දකින්න, ඒක හොඳ පැත්ත දකින්නෙම නැහැ. ඊට පස්සේ දේශේ. ඉතින් ආදීනව පැත්ත විතරක් බලන කෙනා අරමුණු හැම එකම ප්‍රතික්ෂේප කරන්න හදනවා, සම්පූර්ණ ලෝකෙට ද්වේෂ කරන්න ගන්නවා. ඉතින් ඒක නිසා එව්වා ওই දෙපැත්තම අන්ත. ඔය ආස්වාදයේ තියෙන වෙලාවේ ආදීනවේ දකින්න පුළුවන් වුණාම, ආදීනවේ තියෙන වෙලාවේ ආස්වාදයේ ඒ මොහොතේම දකින්න පුළුවන් වෙනකොට කියනවා අපි, කියන මනස පුළුල් වෙනවා. එහෙම නැත්නම් මනස අමුතු දැක්මකට එන පුළුල් දැක්මකට, මේ අරමුණේ එක පැත්තක් විතරක් දැකලා අපි දකින දේවල් වල එක පැත්තක් විතරක් දැකලා ඉක්මන් නිගමන වලට එන්නේ නැති ගතිය නවතිනවා. ඒකට අවශ්‍යන්නේ අරමුණේ විවිධ පැතිකඩ වල ටික දකින්න අවශ්‍ය වේගය අඩු කරන එක තමයි මේ වර්තමාන මොහොතට ඇවිල්ලා අපි සතිමත් වෙන එකෙන් කරන්නේ. යම් කාලයක් ලබා දෙනවා මේ අරමුණත් එක්ක පොඩ්ඩක් විමසල බලන්න. එහෙම නැත්තම් වෙන්නේ අපි හරි ඉක්මනට ප්‍රතික්‍රියා කරනවා. අන්නේ ප්‍රතික්‍රියාව මුලින්ම අඩු කරගන්න ඕනේ. ඒක අපි යම් තැම්පත් භාවයක් මුලින් ඒක අරමුණක් තෝරගෙන ඒකත් එක්ක ඉඳලා ආරම්භයේදී යම් තැන්පත් භාවයක් යම් සමාධිමත් ගතියක් යම් ප්‍රමාණයකට ඒක අත්‍යවශ්‍යයි කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි අරමුණ සමාධි වෙන වෙනම උත්සාහ කරන්නේ නැද්ද සතිමත් භාවයෙන් ඒ ටික ඒ අවශ්‍ය ප්‍රමාණය අරමුණේ විමසන ගතිය ඇති වෙනකොට ඒ හරි ලස්සනට ඒකට අවශ්‍ය ප්‍රමාණයට හදලා දෙනවා ප්‍රතිපදාවෙන් ඒක හරි ගස්සලා දෙනවා. එතකොට අන්න ඒකට ඔන්න ඔය අපි ඔය අරමුණේ අන්තවලින් අල්ලලා ඒකට ප්‍රතික්‍රියා කරන එක ඒක අපිට ගොඩාක් හුරුවට තියෙන නිසා අපිට මුලින්ම මේක අවබෝධ කරගන්නම වැඩේ පටන් ගන්න අමාරු නිසා තථාගතයන් වහන්සේ මෙතන පෙන්වෙනවා සෝයි මිනාච අරියෙන සීලක්ඛන්දේන සමන්නාගතු සීලයක පිහිටන්න මෙන්න මේ ප්‍රතික්‍රියාව නවත්තන්න. එහෙම නැත්තම් වෙන්නේ අපි කයෙන් වචනයෙන් එනේන දේවල් වලට ප්‍රතික්‍රියා කරනවා වීතික්‍රමණය කරනවා. වීතික්‍රමණය කරන්න වෙන්නේ කර්ම රැස් වෙනවා. අපි ඒකත් එක්ක අර බාහිරත් එක්ක ගැටි ගැටි අපි ඒකත් එක්ක උහේ ඇදිලා යනවා ප්‍රවාහයට අහුවෙලා එහෙම මේ යනවා මේකෙන් හැරෙන්න අනිත් පැත්තට හැරීමක් ගැන හිතා ගන්නවත් බෑ. ඒක නිසා මේ එන කෙනාට යම් ශ්‍රද්ධාවක් ඇතුව එන කෙනාට මුලින්ම කියනවා සීලයක පිහිටන්න. එතකොට සීලයක පිහිටියම වෙන්නේ වීතික්‍රමණයේ කෙලස් නැති වෙලා පරිඋත්ථාන විදියට මතුවලා එන්න ගන්නවා. අර යම් තාක් දේවල් වීතික්‍රමණයේ විදියට එළියට පැන්නේ නැද්ද අන්නේ ඇතුළේ ගොඩ ගැහෙන්න ගන්නවා. දැන් කලින් නම් තරහ ගියාම කාට හරි දුන්න නම් ටෝල් ගාල කම්බුලට ෂොට් එකක් එතනින් හරික සංසිඳිලා යනවා. මොකද මං ගැහුවානේ උට දුන්න දෙකක් ඒක එච්චරයි මම ටිකක් ලොක්ක වුණා මේ ප්‍රශ්නයක් නැහැ. එතකොට හිතටත් සන්තෝසයි ඕනවට වඩා දුන්න අනිත් පැත්තට වැඩේ හරි. රාගයත් එහෙමයි අපිට. ඉතින් ඒක රාග ඒ 10 නැගිලාවට පස්සේ සේවනය කරා නම් ඒකත් එක්ක සතුටු වුණා නම් ඊට පස්සේ යම් තාක් දුරට යම් කාලයක් ඉන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම මේ දේවල් මේ රාගයේ දේශයේ මෙව වැරදි කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මේක මැෂින් එක පවතින මේ සංසාරේ අරන් යන්න විදියට හැදිච්ච දේවල්. ওই දෙක නැත්තම් ද්වේෂය නැත්තම් අපිට ශරීර ආරක්ෂාව සපය ගන්න බෑ. අපි තමන් වෙනුවෙන් යුද්ධ කරන්න තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යුද්ධ කරන්න තමයි අපිට ද්වේෂයේ ශක්තිය ලැබිලා තියෙන්නේ. වර්ගය ආභෝ කරන්න තමයි රාගය. ඉතින් මේක හොඳට සංසාර ගැටේ ලස්සනට ගහලා තියෙනවා. ඉතින් ওই දෙක ඇති වෙන්නේ ඔය අන්ත එහෙම නැත්නම් අපි අසුරු කරන දේවල් වල අපි බෙදා ගන්න විඥානය කරන්නේ ලෝකයේ බෙදන එක හොඳ නරක කියලා දෙපැත්තක් බෙදනවා. බෙදලා හොඳ පැත්ත අල්ලගන්න ඉතින් ඒ කරන පරිේශණය තමයි කාම පරිේශණය ආස්වාද පැත්ත අල්ලන්න කරන පරිේශණය. ආස්වාද පැත්ත අල්ලනකොට අනිත් පැත්තේ ආදීනව පැත්තක් එහෙමම තියෙනවා. මේ ලෝකේ සියලු අරමුණු වල ওই වගේ හොඳ නරක කියලා පැතිකඩවල් දෙකක් තියෙනවා. අපි එව්වා ඒ අරමුණු අපි කැමති විදියට අපි හුරු වෙන විදියට අපේ කෙලෙස් සංතරපණය කරන විදියට අපි ඒ බාහිර අරමුණු හොඳ නරක කියලා අපි කැමති විදියට බෙදා ගන්නවා. බෙදාගෙන ඔය හොඳ පැත්ත අල්ලන්න නරක පැත්ත ප්‍රතික්ෂේප කරන යුද්ධයක් තියෙන සංසාරය කියන්නේ ඕක. ජීවිතය කියන්නේ ඕක. අපි කරන තරමක් කරන්නේ ඕක. ඉතින් ඕක යම් මට්ටමකට තේරුණ කෙනා තමයි මේ වගේ ප්‍රතිපදාවකට එන්නේ. එහෙම නැත්තම් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා මෙන්න මෙහෙම මෝහයක් එහෙම නැත්තම් තමන් මේ විදියට ගැට ගැහි ගැහි යන ස්වභාවයක් තියෙනවායි කියලා මොකද්දෝ විදියකට දැනිලා තේරිලා එතකොට ඒක නා හොයන මේ තමන්ට මෙන්න මෙහෙම දුකක් තියෙනවායි කියලා මෙන්න මේ මීට එහාගේ සත්‍යයක් තියෙනවද කියලා හොයන්න පටන් ගන්නවා. අන්නේ හොයනකොට ඒක නා චින්තාමය විදියට විතරක් මේක පටන් ගත්තොත් කොහෙන් නවතිනවද කියලා කියන්න බෑ. ඒක නිසා භාගතුන් වහන්සේ කියන ওই විදියට මුලින්ම සීලයක පිහිටන්න. එතකොට ප්‍රතිපදාවකට එනවා. සීලයක පිහිටන්න නම් සතිය තියෙන්න ඕන. මේ අපිට නොදන්නවා නොකියා සතිමත් බවට ගෙනේමක් කරන්නේ තමන් මීට කලින් ප්‍රාණඝාතය කරන්න හුරු වෙලා තිබ්බනම් ඒ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න යම් මට්ටමක සතියත් සිහියත් තියෙන්න ඕන. එහෙම නැතුව ප්‍රාණඝාතයෙන් අර තමන්ගේ කලින් තියෙන ඩ්‍රයිව් එක එහෙම නැත්තම් මනසේ තියෙන තමන්ට විරුද්ධ යමක් තමන්ට විරුද්ධවාදී දෙයක් තියෙනකොට ඒකට විරුද්ධව ක්‍රියා කරන්න කියම නැත්තම් ඒ මරන්න තියෙන තව කෙනෙක් මරන්නේ හැකියාව අපිට උප්පත්තියෙම ලැබිච්ච දෙයක්, අපේ ආරක්ෂාවට එහෙම නැත්නම් අපි පැවැත්මට ලැබිච්ච දෙයක්. අන්නේ හැකියාව තියෙද්දි අපි තව කෙනෙක් මරන්න නැතුව, තව කෙනෙක් විනාශ කරන්න නැතුව ඉන්නවා කියලා අදිෂ්ඨාන කරාම, ඒ මරන්නේ න ශක්තිය එහෙම නැත්නම් තව කෙනෙක් විනාශ කරන්නේ න ගැම්ම, ඒක අපි ඇතුලේ ඉතිරි කළා. ඒ ශක්තිය අපි ඇතුලේ ඉතිරි කළා, ඒ විභවය අපි ඇතුලේ ඉතිරි කළා, අර වීතික්‍රමණය නොවන මට්ටමින් නවතිනවා. ඒතකොට ඇතුලේ ඉතිරි කර ගමන් මේක සිද්ධ වෙන්නේ පරිඋත්ථාන විදියට, එහෙම නැත්නම් නීවරණ විදියට ඇතුලේ ගොඩ ගැහෙන්න ගන්නවා. ගොඩ ගැහෙනකොට යෝගාවතරය සුතමත් වෙලා හිටියේ නැත්නම්, මේ ප්‍රතිපදාවට එන කෙනා මේ ධර්මය අහලා තිබ්බේ නැත්නම්, මේක තේරුම් අරගෙන තිබ්බේ නැත්නම්, එයාට තේරෙන්නේ කලින් බාහිරට වීතික්‍රමණය කළා කර්ම රැස් කර කර මේක ලස්සනට ගියානේ කොහොම හරි. දැන් මේක නැවැත්තු ගමන් අර අපි වාහනයක වේගෙන් ගිහිල්ලා වංගුවක් ගත්තා වගේ, වංගුවක් ගත්තම එක සැරේට වංගුව ගන්න බෑ, ඉස්සරහට විසි වෙලා යනු පෙල්ලිලා. අන්න ඒ වගේ දෙයක් වෙන්න ගන්නවා මෙතන. එක සැරේට තමන්ට පුදුමාකාර විදිහට ඇතුලේ ප්‍රශ්න ටිකක් ගොඩ ගැහෙනවා, ඇතුලේ ලොකු පීඩනයක් විභවයක් ගොඩ නැගෙනවා. මේ කලින් තිබ්බේ නැති ප්‍රශ්න ටිකක් මෙන්න බුලේ දැන් මේ ඔක්කොම ටික නවත්තලා, මේ හොඳ කලින් කෙලපු පිස්සු ටික නවත්තලා, දැන් මේ හොඳ මිනිස්සෙක් නිකක් මේ ජීවිතේ ටිකක් හොඳ පැත්තට හරවන්න උත්සාහවත් වුණා, මෙන්න බුලේ කලින් නැති ප්‍රශ්න ටිකක් එනවා කියලා බය වෙන්න ගන්නවා. මොකද්ද මේ වෙන්නේ කියලා සැක ඇති වෙන්න ගන්නවා. ඉතින් අන්නේ වෙලාවට කවුරු හරි ඉන්න ඕනේ යෝගාවචරයට පෙන්නලා දෙන්න, මේක මේ ප්‍රතිපදාවේ දියුණුවක්, දැන් කලින් වීතික්‍රමණය කර ඒවා, කලින් තමන් පරිසරයට ඝර්ෂණයක් ඇති කරපු දේවල්, තමන් කලින් පරිසරයට පීඩාවක් ඇති වෙන විදිහට හැසිරිච්ච දේවල් ටික දැන් නැහැ. ඒක කාලයක් ටිකක් පුහුණු වුණා නම් යෝගාවචරයට පරිසරය හරහා අනිත් පැත්තෙන් එන්න ගන්නෝ, ඒක මුලින් එන්නේ පටන් ගත්ත ගමන් තේරෙන්නේ අනිත් පැයට, නමුත් ටික කාලයක් ඉන්නකොට මේ අපි ඇසුරු කරන අය හරහා තමන්ට පුදුමාකාර විදිහට ඒක අනිත් පැත්තට දැනෙන්න ගන්නෝ, මේ වෙනස් වෙලා කියලා වටේ ඉන්න අය තමන්ට කියන්න ගන්නෝ පුදුමාකාර විදිහට. ආරම්භය වෙන්නේ ඒක ටිකෙන් ටික තමන්ට තේරෙන්න ගන්න, තමන් කලින් ඇසුරු කරපු ඔය කෙලෙස් එක්ක ගියපු කාමයේ එක්ක සතුටු වෙච්ච පිරිස ඇතුළු කරා නම් අන්නේ පිරිසෙන් ඉබේම වෙන් වෙලා තමන්ට ටිකෙන් ටික කල්යාණ මිත්‍රාසලට, එහෙම නැත්නම් තමන්ට ගැළපෙන ටිකක් පුද්ගලයෝ ටිකක් තමන් වටා හැදෙන්න ගන්නෝ පිරිසක්. ඒකට අපි දන්නේම නැතුව ටිකෙන් ටික කල්යාණ මිත්‍ර ඇසුරට, එහෙම නැත්නම් අපිත් එක්ක එකට යන පිරිසක් හැදෙන්න ගන්නවා. ඒ එක්කම අනිත් පැත්තට අපි දිහා බල්ලා මේ පැත්තට ටිකක් සලකල බලන පිරිසකුත්, ඒ හරහා සලකල බලලා මේ පැත්ත ටිකක් පය ගහ ගන්න පිරිසක්, එහෙම නැත්නම් මේ යන විදිය හරියන්නේ නැහැ, මේකෙන් එතර වීමක් තියෙන්න ඕනේ, මේකෙන් පොඩ්ඩක් එහා පැත්තක් දකින්න ඕනේ කියලා අන්නේ පැත්ත ගැන පොඩ්ඩක් විමසලා බලන්න යොමු වෙන පිරිසකුත් ඇති වෙනවා. ඉතින් අන්නේ වගේ වාසියක් තියෙනවා. එතකොට ඊට පස්සේ කියනවා බුදුන් වහන්සේ ඔන්න ඔය නීවරණ ටික මෙතන ආනන්ද සාමීන් වහන්සේ සඳක පරිබ්‍රාජකයාට විස්තර කළ දෙන එක තියෙන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාව, තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම. එතකොට ඔය සීලයක පිහිටියට පස්සේ දැන් පරිඋත්ථාන කෙලෙස් මතුවෙලා එනකොට, එහෙම නැත්නම් නීවරණ මතුවෙලා එනකොට යෝගාවචර සැක ඇති වෙන ගන්න. අන්න එතකොට ගුරුවරයා කියනවා, එතකොට බුදුන් වහන්සේ කියනවා, ඉමිනා චරියෙන ඉන්ද්‍රිය සංවරයෙන සමන්නාගතු, ඉන්ද්‍රිය සංවරයක පිහිටන්නේ එහෙම නැත්නම් මෙන්න මේ කලින් ඔන්න ඔය විදිහට රාග ද්වේෂ ඇති කරන, එහෙම නැත්නම් අපි අන්තවලට අන්ත හරහා ඇසුරු කරපු අරමුණු ගොඩාක් තියෙනනේ, ලෝකයක් අරමුණු. අන්නේ ලෝකයක් අරමුණු වෙනුවට රාග ද්වේෂ ඇති කරන්නේ නැති උපේක්ෂා සහගත අපිට නැවත නැවත එළඹ වාසය කරන්න පුළුවන් කයේ නියෝජනයක්. කයේ නියෝජනයක් ඉදිරියෙන් තියාගන්න, ඒකම ඇසුරු කරන්න උත්සාහවත් වෙන්න කියලා. ඉතින් ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ හරහා අපි බාහිරට යන අරමුණු වලට ඊට පස්සේ වැදගත්කමක් දෙන්නේ නැතුව, අපි අර තෝරගත් අරමුණේ කෙලෙස් ඇති කරන්නේ නැති ඒ අරමුණේ පුළුවන් තරම් ඇසුරු කරන්න බලනෝ. ඒක ඉතින් කියන්න පුළුවන් අල්ල ගැනීම, පැහැදිලිවම අල්ල ගැනීමක්. ඒ අල්ල ගැනීම හරහා ලෝකයක් අරමුණු අතහැරෙනවා. අපි අල්ලගන්න හැබැයි අර ලෝකයක් අනිත් අරමුණු වගේ අරමුණු අනිත් අරමුණු අල්ලගත්තම අපිට කොහෙන්ද අතාරින්න කියලා හිතාගන්න බෑ. කෙල්ලවරක් නැතුව ඒවයි ගිහිල්ලා අතාරින්න තැනක් හිතාගන්න බැරි වෙන මට්ටමට දීන වෙලා ඒවට දාස වෙලා ඒව අතාරගන්න බැරි මට්ටමට පත් වෙලානේ අපි නවතින්නේ. ඊට පස්සේ ඒව අතාරින්න ගියාම අතාරින්න වුණොතින් පශ්චත්තාප වෙන මට්ටමට ගිහිල්ලා තමයි අපි නවතින්නේ. හැබැයි මෙන්න මේ අපි ගන්න කයේ නියෝජනේ ඒක උපේක්ෂා රසයක් තියෙන දේ ඕන වෙලාවක අතාරින්න පුළුවන්. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ කියන ඕන වෙලාවක අතාරින්න පුළුවන් එකක් අල්ලපන්. Tamanṭa ඕනම වෙලාවක අතාරින්න පුළුවන් කයේ නියෝජනයක්. කයේ නියෝජනයක් කවදාවත් කයේ අපි අරමුණක් ගත්තට ඒකෙන් මේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ නේ, අපිට විශේෂ රාගයක් ඇති වෙන්නේ නැහැ. කයේ අරමුණක් දිහා කොච්චර බලන් හිටියත් ඒ හරහා රාගයක් ඇති වෙන්නේ නැහැ අපිට. කය අරමුණ දිහා කොච්චර බලන් හිටියත් ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ඊළඟට ඒක අල්ලලා අතගාලා බලන්න පුළුවන්, ප්‍රත්‍යවේක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ අරමුණක් අරගෙන අන්න ඒ අරමුණේ පුළුවන් තරම් ඇසුරු ගන්න, එහෙම නැත්නම් ඒ අරමුණේ ලක්ෂණ බලන්න කියනවා. එතකොට අපි මේ අල්ලලා තියෙන රාගදේශ ඇතිකන් අරමුණු වෙනුවට වීතරාගී වීතදෝසී අරමුණක්, එහෙම නැත්නම් අපිට ද්වේෂය ද්වේෂයෙන් තොර බවක්, එහෙම නැත්නම් රාගයෙන් තොර බවක් තමයි අපි මේ ඇසුරු කරන්නේ දැන්. එහෙම නැත්නම් අපි සීමාවක් ඇතුළක් පිටක් පනව ගන්නවා කියන්න පුළුවන්. අපි අනිත් ලෝකයක් අරමුණු පිට අපි මේ තෝරගන්න අරමුණ ඇතුළ කියලා තෝරගෙන ඔය බාහිර ලෝකයක් අරමුණු පිට කියල සීමාවක් පනෝගනවන්නේ. සීමාවක් පනෝගත්තොත් විතරයි අපිට මේකේ කිරල මැනල දැනගන්න පුළුවන් අපි කොයි තරම් දුරට මෙන්න මේ පිට දේවල් ඇසුරු කරනවද, මේ කෙලෙස් ඇති කරන අරමුණු ඇසුරු කරනවද කියන එකට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඒ සීමාව පනෝගත්තේ නැත්තම් කොච්චර අපි ඇතුලේ ඉන්නවද, කොච්චර පිට ඉන්නවද කියලා කොහොමවත් හිතාගන්න බෑ. ඒක නිසා අපි විඥානේ හර අවිඥානේ කරන්නේම ওই විදිහට බෙදලා පෙන්නන එක ලෝකය. විඥානේ දැන බෙදන්න වෙන්කර දැනගන්න. ඉතින් අපි විඥානේ හැකියාව හරහා ඒකම පාවිච්චි කරලා අපි පනව ගන්නවා ඇතුලක් පිටක් පනවගෙන අපි පුළුවන් තරම් ඇතුලේ. එහෙම නැත්නම් කට ඇතුලට වෙලා ඉන්න උත්සාහවත් වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. අපි වෙනද වගේ අර රාගදේශ අරමුණු ඇසුරු කරන්න යන්නේ නැහැ. මෙන්න මේක පුළුවන් තරම් ඇතුළු කරගෙන ඉන්නත් වෙන මං හිතන්නේ අපි ඒ ටික කලින් හොඳටම සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ආව සම්පජඤ්ඤයට. කොහොමද මේ අරමුණත් එක්ක තියෙන ඇති කරගත්ත සම්බන්ධය කඩා ගන්න නැතුව අරමුණේ විවිධ පැතිකඩ වලින් බලලා ඒ අරමුණත් එක්ක තියෙන සම්බන්ධේ කඩා ගන්න නැතුව කොහොමද දිගට අරමුණත් එක්ක තියෙන ලින්ක් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය පවත්වන්නේ. ඒකට කරන්න තියෙන අරමුණ විවිධ පැතිකඩ වලින් බලලා එක එක පැත්තෙන් බලලා අරමුණ එක එක විදියට අල්ලන්න හුරු වෙන එක, අරමුණ එක එක විදියට දකින්න හුරු වෙන එක. එතකොට අරමුණත් එක්ක එක එක පැති වලින් කනෙක්ෂන් හැදෙනවා. එහෙම නැත්නම් අපිට අපි කිම් කය නියෝජනයක් ගත්තොත් ආනාපානෙ නම් හුස්ම රැල්ල අපිට ළඟ දුර විදියට බලන්න පුළුවන්. ළඟ දුර විදියට බැලුවම සිද්ධ වෙන්නේ අපිට මේක දිහා ওই විදියට සමහරලාට ළඟින් තේරෙනවා, හුස්ම රැල්ල සමහරලාට දුරින් තේරෙනවා. ඒකට අපිට බාහිර අරමුණු තේරෙන්න ගන්නවා. හුස්ම රැල්ලත් එක්ක ඉන්නකොට බාහිර අරමුණු තියෙන දුරින්. ඒකට මෙන්න මේ ළඟ දුර දැක්ම හරහා, මේ ළඟ දුර පැතිකඩ හරහා අපිට හැකියාවක් තියෙනවා අර බාහිර අරමුණු වලින් මේ හුස්ම රැල්ල කොහොමද වෙන් කරගන්නේ. බාහිර අරමුණු තේරෙන්නේ දුරින්, හුස්ම රැල්ල තේරෙන්නේ ළඟින්, කය නියෝජනේ තේරෙන්නේ ළඟින්. එතකොට ඒ හරහා අපිට පැතිකඩක් විවෘත වෙනවා, දොරක් විවෘත වෙනවා. මේ බාහිර අරමුණු වලට ගියාම බාහිර අරමුණු වලින් කය නියෝජනේ වෙන් කළ අරගෙන බාහිර අරමුණු තේරෙන්නේ තමයි දුරින්, හුස්ම රැල්ල තමයි තේරෙන්නේ ළඟින්. එතකොට අපිට හොඳට පැහැදිලිව පහසුවෙන් වෙන් කරගන්න බාහිර තියෙන ලෝකයක් අරමුණු වලින් හුස්ම රැල්ල තේරෙන්නේ ළඟින් කියලා තමයි තේරෙනවා. හරිය පහසු ගෙදර හොයාගන්න, දොරකඩක් විවෘත කරගන්න අපිට පහසු. එහෙම නැත්තම් හුස්ම රැල්ල අපි බලන හුස්ම රැල්ලේ ගොරෝසු සියුම් ගතිය, අන්නේ විදිහට ගොරෝසු සියුම් ගතිය හොඳට බල හුරු වුණාට පස්සේ අපිට තේරෙන්න ගන්නවා දැන් ආරම්භයේදී හුස්ම රැල්ල බොහොම ගොරෝසුවට අහු වෙන්නේ අපිට. මැද හොඳට තේරෙනවා හුස්ම රැල්ල මැද හරිය හොඳට රළුවට ගොරෝසුවට වෙන් වෙලා තේරෙන ගතියක් තියෙනවා. එතකොට අපිට අර බාහිර අරමුණු වලට වඩා මේක ටිකක් වෙන් කළ ඒ සිනිඳු ගොරෝසු ස්වභාවය හරහා වෙන් කළ ගන්න හැකියාවක් එන ඒ හරහත් අපිට එන්නේ අර බාහිර ලෝකයක් අරමුණු අතහැරලා මෙන්න මේකට ගොඩ වෙන්න දොරක් විවෘත වෙනවා, පාරක් විවෘත වෙනවා. අපිට අරමුණ හොයාගෙන එන්න මොකද්දෝ සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඉතින් උණුසුම් සිසිල් ගතිය, එතකොට අපිට බාහිර අරමුණු ওই විදිහට උණුසුම සිසිල් ගතිය හොඳට තේරුම් ගත්තොත් මූල කර්මස්ථානේ, එතකොටත් අර බාහිර අරමුණු වලින් මූල කර්මස්ථානේ වෙන් කරගත්ත බාහිර අරමුණු සමහරවිට අපිට උණුසුම්ව තේරෙන්න පුළුවන්, ඒ අතේ හුස්ම රැල්ල සිසිල්ව තේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ බෙදලා දක්වන හැකියාව මේ විඥානයේ හැකියාවක්, මේක වෙන් කර ගන්න සුළු හැකියාව. අන්න ඒ විදිහට අරමුණේ විවිධ පැතිකඩවල් බලන්න බලන්න අරමුණ ඇසුරු කරන්න පුදුමාකාර මොන මොන පැත්තෙන් බැලුවත් අරමුණත් එක්ක සම්බන්ධය ගොඩ නගා ගන්න පුදුමාකාර විදිහ හැකියාවක්, කුසලතාවයක් ගොඩ නැගෙනවා. මුල කර්මස්ථානයත් එක්ක ඕනම පැත්තකින් සම්බන්ධ තියාගන්න පුළුවන්. එතකොට අර අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට වගේ අපි වාහනේ හොඳට හුරු වුණාට පස්සේ ඔය වෙන කෙනෙක්ගේ කතා කරුණත් වාහනෙත් එක්ක තියෙන සම්බන්ධය කඩා ගන්න නැතුව, වාහනය ගෙන ඉන්නේ අමතක කරන්න නැතුව, ඒකටත් යම් අවධානයක් තියාගෙන මේ වැඩේටත් යෙදෙන්න පුළුවන් හැකියාවක් එනවා. අන්න ඒක තමයි සම්පජන්නේ කියලා කියන්නේ. අරමුණත් එක්ක තියෙන සම්බන්ධතාවේ බැලන්ස් එක කඩා ගන්න, මොකද්ද බැලන්ස් එකක් තියාගන්න පුළුවන් වෙනවා. ඒක අනිත් අරමුණු වලට ටික ටික එනකොට පුදුමාකාර විදිහේ ජීවිතේ බැලන්ස් එකක් තේරෙන්න ගන්නවා. බාහිර දේවල් ඇසුරු කරන්න ටික ටික හුරු වෙනවා තමන් අර බැලන්ස් එක කඩා ගන්න නැතුව. එහෙම නැත්නම් බාහිරත් එක්ක තියෙන ඝර්ෂණයක් ඇති නොවන විදියට හරි ලස්සනට බාහිර ලෝකයත් එක්ක එන්ගේජ් වෙන, එහෙම නැත්නම් සම්බන්ධතාවයේ පවත්වන්න පුළුවන් වෙන ගන්නවා. ඒක තමන්ට පුදුමාකාර විදියට දැනෙන්න ගන්නවා ටිකෙන් ටික ටිකෙන් ටික, මේ තමන් වෙනද විදියට නෙවෙයි ලෝකය ඇසුරු කරන්න කියලා. ඉතින් ඒක තමයි සම්පජන්‍ය හරහා සිද්ධ වෙන්නේ. මම මේ ප්‍රවේශයක් ගත්තේ ඊට පස්සේ භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා. සෝ ඉමිනාචරියේන සති සම්පජන්‍යේන සමන්නාගතෝ විවිත්තං සේනාසනම් බජති. මේ විවේකයටපත් සේනාසන ඇසුරු කරනෝ ওই විදියට සති සම්පජන්‍යේ පිටලෙම. නැත්තම් අපිට එදිනෙදා බොහෝම මේ විශේෂයෙන් පැවිද්ද වගේ නම්, එහෙම නැත්තම් කැලේකට ආපු කෙනෙක්ට නම් බොහෝම සුළු අලුත් දේවල් කරන්නේ නැහැ. මම එය ඉදිරිපත් වෙලා සංස්කරණය කරමින් කරන්න තියෙන කටයුතු හරිම අඩුයි. එහෙම කටයුතු ඇත්තෙම නැති තරම්. අන්න එහෙම හැමදාම කෙරෙන කාලසටහනක්, එහෙම නැත්තම් හැමදාම එකම විදියට යෙදෙන කටයුතු ටිකක් තියෙන්නේ. ඔය කුටි ඇමද ගන්න එක, වැසිකිලි කැසිකිලි කරන ඒවා, එතකොට වතුර ටිකක් ගෙනල්ලා තියාගන්න එක, අන්න ඒ වගේ මූලික ටිකක් තියෙන්නේ. අන්න ඒ ටික සතියෙන් කරනවා. ඒවා කිසිම අලුතෙන් තමන් ඉදිරිපත් වෙලා පරිේෂණය කර කර කරන්න දෙයක් නැහැ. හැමදාම හුරු වෙච්ච ටිකක් ඒ ටික උයි කරන්න තියෙන්නේ. හැමදාම හොඳටම තමන් හුරු වෙච්ච දේවල් ටික කයට කෙරෙන්න ඇරලා බලාගෙන ඉඳීමක් විතරයි කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ විවේකයටපත් සේනාසන ඇසුරු කරනෝ මේ ජනය ඉස්සරහට ගිහිලා තමන් ලොක්ක වෙලා සංස්කරණය කරගෙන පාලනය කරගෙන කරන්න තියෙන කටයුතු වලින් ඈත් වෙනවා. ඊට පස්සේ කියනවා සෝ පච්චාපත්තම් පිණ්ඩපාතම් පටික්කන්තෝ නිසීදටි පල්ලංකං ආභුජිත්වා උජුං කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. මෙන්න මේ පළබ් බැඳලා ඉඳගෙන තමන් සතිමත්ව ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන සතියට මුල් තැන දීලා මේ සෝ අභිජ්ජන් ලෝකේ පහයි විගතා විජ්ජේන චේතසා විහෙරති. මේ අභිජ්ජාව එහෙම නැත්තම් රාගය, තමන්ගේ දැඩි ලෝභය, ලෝභයෙන් හිත පිරිසිදු කරමින් වාසය කරනවා කියලා. අභිජ්ජාය චිත්තම් පරිසෝදේති. මේ අභිජ්ජාවෙන් දැඩි ලෝභයෙන් සිත පිරිසිදු කරමින් ඉන්නවා කියන එක මං හිතන්නේ අපිට ප්‍රවේශයක් විතරයි ගත්තේ අපිට නැවත මේ දේශනාවට ප්‍රවේශය ගන්නකොට කාලය ඉවර වෙලා තියෙන්නේ. මේ අපි එතකොට මේ මාතෘකාව ඊළඟ සතියේ කොහොමද අපේ ප්‍රතිපදාවට සම්බන්ධ කරලා මෙන්න මේ ඊළඟ ප්‍රවේශය ගන්නේ කොහොමද, අපි දැන් මේ තාක් දුවර කොහොමද සම්පජන්නකාරී වෙන්නේ කියන එක සාකච්ඡා කරා. දැන් සම්පජන්නකාරී වුණාට පස්සේ කොහොමද ඒ හරහා මෙන්න මේ දැඩි ලෝභයෙන් මනස පිරිසිදු කරන්නේ, චිත්තය පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක අපි ඊළඟ සතියේ මීට වඩා විස්තරාත්මකව සාකච්ඡා කරමු. මම හිතන්නේ මම මෙතනින් ධර්ම දේශනාව අවසන් කරන්නම්. ලොකු සාන්නාන්සිට මම ආරාධනා කරන්නම් ප්‍රශ්නෝත්තර වාරයට වැඩම කරන්න කියලා.